ආයුබෝවන්දුවේ පුතේ, නැවතත් අපි ඔබ හමු වෙනවා රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර තුලින්. අපි අද සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා අපි අද සාකච්ඡා කරපු පාඩමේ නැත්තම් ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ අර්ථයේ තවත් ලක්ෂණ කීපයක් ජීවීන්ගේ. ඔබට මතක ඇති අපි පහුගිය පාඩමේ සාකච්ඡා කරා ජීවීන්ගේ ලාක්ෂණික විදිහට සෛල සංවිධානය සහ පෝෂණය. මොකද්ද සෛල සංවිධානය සහ පෝෂණය ගැන අපි සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන පුතේ ශ්වසනය පිළිබඳව, ශ්වසනය සම්බන්ධව. එතන මොකක්ද ශ්වසනය කියලා කියන්නේ? අපි සරලව කියනවා, අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා හුස්ම ගැනීම. ඇත්තටම හුස්ම ගැනීමමද ශ්වසනය කියලා කියන්නේ. අපි කිව්වා සියලුම ජීවීන්ට තම ජීවක්‍රියා සිදු කිරීමට ශක්තිය අවශ්‍ය වෙනවා. සියලුම ජීවීන්ට තම ජීවක්‍රියා සිදු කිරීමට ශක්තිය අවශ්‍ය වෙනවා. එතන පුතේ ජීවීන් මෙම ශක්තිය නිපදවා ගන්නේ ඔවුන් නිපදන ආහාර හෝ වෙනත් ආකාරකින් ලබා ගන්න ආහාර සෛල තුලදී බිඳ හෙලීමෙන්. කොහොමද ජීවීන් මේ ශක්තිය නිෂ්පාදනය කරගන්නේ? ඔවුන් නිපදන ආහාර හෝ වෙනත් ආකාරයකින් ලබා ගන්න ආහාර සෛල තුලදී බිඳ හෙලීමෙන්. එතන පුතේ ජීවී සෛල තුලදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය තමයි අපි සෛලීය ශ්වසනය ලෙස හඳුන්වන්නේ. ජීවී සෛල තුලදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස අපි හඳුන්වනවා. නැත්තම් අපි මෙහෙම කියනත් පුළුවන්, සෛල තුලදී ග්ලූකෝස් දහනය කිරීමෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. ඊට අපි දහනය කියන හඳුන්වනවා කිසියම් ද්‍රව්‍යයක් ශක්තිය හා තාපය පිට කරමින් නැත්තම් අපි කියනවා කිසියම් ද්‍රව්‍යයක් තාපය පිට කරමින් ඔක්සිජන් සමග සම්බන්ධ වීමේ ප්‍රතික්‍රියාවක් දහනය කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් ජීවී සෛල තුලදී මෙන්න මේ සංචිත ආහාර දහනය කිරීම නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අපි සෛලීය ශ්වසනය ලෙස. නැත්නම් අපිට කියන්න පුළුවන් සරලව ජීවී සෛල තුලදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය තමයි සෛලීය ශ්වසනය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ ශ්වසනය කියන එක සජීවී භවයේ වැදගත් ලක්ෂණයක්. හැබැයි මෙන්න මේ ශ්වසනය කියන එකට ප්‍රධානම ඒතර සෛල තුල සිදුවන ක්‍රියාවලිය. ඒක නිසා අපිට ශ්වසනය කියන එක ඍජුව නිරීක්ෂණය කරන්න බෑ. ශ්වසනය කියන එක ඍජුවම නිරීක්ෂණය කරන්න බෑ. ඒ වගේම මෙන්න මේ සෛලීය ශ්වසනය පුතේ ජෛව රසායනික ප්‍රතික්‍රියා තාමයක්. ඒ නිසා ශ්වසනය කියන එක පුතේ අපි පරීක්ෂණාත්මක ක්‍රම මගින් තහවුරු කරන්න ඕනේ. කොහොමද? අපි කිව්වා ශෛලීය ශ්වසනයේ ජෛව රසායන ප්‍රතික්‍රියා දාමයක්. ඒ නිසා ශ්වසනය කියන ක්‍රියාවලිය පරීක්ෂණාත්මක ක්‍රමකින් තමයි තහවුරු කරන්න වෙන්නේ. ඒ වුණාට ඇතැම සතුන්ගේ ශ්වසන චලන මගින් මෙන්න මේ ශ්වසනය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි දන්නවා හොඳ නිරීක්ෂණය කළොත් නිදාගෙන පුද්ගලයාගේ ශරීරය අපිට බලා ගන්න පුළුවන් එයාගේ මේ පපු ප්‍රදේශය උස් පහත් වෙනවා නේද? ලය ප්‍රදේශය උස් පහත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ පුතේ? මේක අපි කියන්නේ ශ්වසනය කියන ක්‍රියාවලිය නිසා සිදුවන චලන. අපි කියන්නේ ශ්වසන චලනයක් කියලා කියනවා. ශ්වසනය හා සම්බන්ධ ක්‍රියාවලියක් නිසා ඇතිවන චලනය. එහෙනම් අපි කියනවා ශ්වසන චලන කියලා. එතකොට පුතේ අපි දන්න මේ ශ්වසනය කියන ක්‍රියාවලියට ඔක්සිජන් කියන වාතය අවශ්‍ය කරනවා. ශ්වසනය කියන ක්‍රියාවලියට ඔක්සිජන් කියන වායුව අවශ්‍ය කරනවා. ඒ වගේම මේ ශ්වසනය කියන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප නිපදවෙනවා. නැත්නම් ජලය නිෂ්පාදනය වෙනවා. ඊතර පුතේ දැන් අපි ගත්තොත් මිනිසා ගත්තොත් රතුන් ගත්තොත් මෙන්න මේ ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් දේහය තුළට ගන්න ඕනේ. නේ? එතකොට ශ්වසනය අවශ්‍ය කරන ඔක්සිජන් සහිත වාතය දේහය තුළ ඇතුළු කර ගැනීම අපි කියනවා ආශ්වාසය කියලා. ආශ්වාසය. හුස්ම ගැනීම. සරලව කියනවා හුස්ම ගැනීම. ආශ්වාසය. මොකද්ද? ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් සහිත වාතය අපේ දේහය තුළ ඇතුළු කර ගැනීම අපි කියනවා ආශ්වාසය කියලා. ඒ වගේම ශ්වසනයේදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් දෙහින් බැහැර කිරීමේ ක්‍රියාවට අපි කියනවා ප්‍රශ්වාසය කියලා. ප්‍රශ්වාසය හුස්ම පිට කිරීම. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම. ඒතර හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමේදී අපිට බලා ගන්න පුළුවන් සමහර සතුන්ගේ මෙන්න මේ දේහ චලන. දැන් අපි කවර මිනිසාගේ මේ ලය ප්‍රදේශය නැත්නම් පපු ප්‍රදේශය උස්පහත් වීම මෙන්න මේ ආශ්වාස සහ ප්‍රශ්වාස ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. එතකොට පුතේ ශ්වසනය පිළිබඳ විවිධ අත්දැකීම් මගින් සජීවී භාවයේ ලක්ෂණක් විදිහට අපිට ප්‍රකාශ කරත් ශ්වසන ක්‍රියාවලිය සිදුවීම සඳහා ඔක්සිජන් වාය අවශ්‍යයි කියන එකත්, එහිදී කාබන් ඩයොක්සයිඩ් වාය පිටවනවා කියන එකත් අපි කොහොමද පෙන්වන්නේ? අපිට පේනවද ශ්වසනය සඳහා ඔක්සිජන් ඇතුල් වෙනවා? ඒ වගේම ශ්වසනයේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා නේද? එහෙම බලා ගන්න බෑ. ඒක නිසා මෙන්න මේ ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව ලැබෙන බවත්, ඒ වගේම ශ්වසනයේ ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවන බවත් පරීක්ෂණාත්මකව ආදර්ශනය කරන්න වෙන්නේ. එතකොට පුතේ ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 142 පෙරලා ගන්නකෝ. පිටු අංක 142. ඒකේ ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වීම. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වීම. මේ ඇටෝම සකස් කරන්න අපිට එක හා සමාන බෝතල් පහක් ඕනි කරනවා. කඩේ දා තියෙන ටොපි දා තියෙන බෝතල් ගන්න පුළුවන් මේකට. මොකද අපිට ඕනි කරන්නේ? අපිට ඕනි කරනවා එක හා සමාන බෝතල් පහක්, ඒ වගේම වීදුරු බට, බට සම්බන්ධ කරන්න ඇබ ඕනි කරනවා. එතකොට මෙන්න මේකෙන් ද්‍රව්‍යත් අපිට ඕනි කරනවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්, අවර්ණ හුණු දිය, ජීවිගත අපිට ගන්න පුළුවන් මැඩියෙක් සහ ජලය. එතකොට පුතේ අපි මේ ඇටවුම ඔබේ පෙළ පොතේ සඳහන් පරිදි අපි සකස් කරගන්නවා. සකස් කරගෙන ඒ කියන බෝතලෙට අපි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දානවා, B කියන බෝතලෙට අපි හුණු දියර දානවා, C කියන බෝතලෙට අපි මැඩියව දානවා, අපෝ D කියන බෝතලෙට අපි නැවතත් හුණු දියර එකතු කරනවා, සහ අවසාන E කියන එකේ අපි ජලය දාලා ඒකට අපි ජල පිට වෙන්න පුළුවන් විදිහට මෙතන කරාමයක් අපි සම්බන්ධ කරනවා. පැහැදිලිද? අපි A කියන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දානවා, B කියන එකට හුණු දියර දානවා, C කියන බෝතලෙට මැඩියව දානවා, D කියන එකට හුණු දියර සහ අවසාන E කියන බෝතලෙට අපි ජලය දාලා මේ ජලය පිට වෙන පුළුවන් විදිහට කරාමයක් සකස් කරනවා. එතකොට පුතේ දැන් මෙන්න මේ E කියන බෝතලේ තියෙන සමහර කරාමය විවෘත කරාම E කියන බෝතලේ තියෙන ජලය ඉවත් වෙනවා. එතකොට පුතේ මොකද වෙන්නේ? A සිට නැත්නම් P කියන නලය ඔස්සේ A සිට E දක්වා වායු ධාරාවක් ගමන් කරනවා. ඒ සිටේ දක්වා වායු ධාරාවක් ගමන් කරනවා. ඒතර අපිට පේනවා මෙන්න මේ A කියන බෝතලයේ P කියන ස්ථානයට සම්බන්ධ කරලා තියෙන නලය බලන්නකෝ. ඒක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුල ගිල්ලලා තියෙනවා. ඒ නලය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය තුල ගිලී තියෙනවා. ඒක අනෙක් නලය එතකොට මේ ද්‍රාවණයට ඉහළින් තියෙනෝනේ. ඒ නලය B කියන ද්‍රාවණයේ තියෙන හුණු දියර තුල ගිලලා තියෙනෝනේ. දෙවෙනි එක හුණු දියර මට්ටම වඩා ඉහළින් තියෙනෝනේ. ඒ බටේ ඔබට හොඳට බලන්න අර මැඩිය අසලටම පහත් කරලා තියෙනෝනේ. ඊට පස්සේ ආපහු ඒ සමග දෙවන බටය D කියන බෝතලේ තියෙන හුණු දියර තුල ගිලලා තියෙනෝනේ. හොඳයි. දැන් අපි බලමු මොකද මෙහිදි වෙන්නේ කියන එක. ලැබෙන නිරීක්ෂණ. එතකොට පුතේ මේකෙදි මෙන්න මේ P කියන කෙලවරෙන් ඇතුළු වන වාතයේ දැන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තීරණය පුතේ නේද? එහෙනම් අපිට මෙහිදී පෙන්වන්න ඕනේ මේ පරීක්ෂණයේදී අපිට වායුගෝලයෙන් ඇතුළු වෙච්ච වාතයේ කාබන් ඩයොක්සයිඩ් තිබුණ නැහැ කියන එක. ඒ නිසා පීකලරෙන් ඇතුළු වන වාතය අරන් කාබන් ඩයොක්සයිඩ් ඒ කියන භාජනයේ ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා. ඒ නිසා B වෙත පැමිණ වාතයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මොකද වෙන්නේ? P කැලරෙන් ඇතුළු වන වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා. ඒ නිසා B වෙත යන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඒ නිසා B හි අඩංගු වන හුණු දියර වල වර්ණ වෙනස් වෙන්නේ නැහැ. තරණක නිරීක්ෂණය මොකද්ද? B හි අඩංගු හුණු දියර වල වර්ණ වෙනස් වෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ D කියන බඳුනේ අඩංගු හුණු දියර කිරිපැහැට හැරුණා. ඔන්න නිරීක්ෂණ දෙක. B කියන වාදනයේ හුණු දියර කිරිපාට වෙන්නේ නැහැ. D කියන වාදනයේ තියෙන හුණු දියර කිරිපාට වුණා. ඇයි එහෙම වුනේ? දැන් පුතේ අපි මෙතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගන්නේ ඇයි? වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන්න. B කියන වාදනයේ හුණු දියර තියෙන අපි. එතකොට B වෙත එන වාතයේ වාතයේ කාබන් ඩයොක්සයිඩ් අඩංගු නොවන බව පෙන්වන්න. එතකොට D කියන වාදනයේ හුණු දියර කිරිපාට වුණේ ඇයි? D කියන වාදනයේ තියෙන හුණු දියර කිරිපාට වුණේ ඇයි? හේතුව පුතේ C කියන වාදනයේ මැඩියා ශ්වසනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායු නිපද වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් අඟ වාතය D කියන බෝතලේ හුණු දියර හරහා ගමන් කිරීමේදී හුණු දියර කිරිපාට එනවා. ඔබ දන්නවා අපි කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා යොදාගන්න රසායනිකට අපි තමයි අවර්ණ හුණු දියර. එතකොට අවර්ණ හුණු දියර තුලින් කාබන් ඩයොක්සයිඩ් වායුව යවුවාම හුණු දියර කිරිපාට වෙනවා. එතකොට මේ ඇටවුම අපි කොහොමද පාලක පරීක්ෂණ සිදු දාගන්නේ? මේ ඇටවුම අපි කොහොමද පාලක පරීක්ෂණ සිදු දාගන්නේ? දැන් විභාගෙදී මේක අහලා තිබුණේ කවුරුද්දක? එතන මේක පාලක පරීක්ෂණ සිදු දාගන්න පුළුවන්. මේ ඇටවුම මොකද්ද කරන්න ඕනේ? C කියන බඳුනේ මැඩිය බව අපි ඉවත් කරනවා. එතකොට C කියන බඳුනේ මැඩියකු නැතුව අපි මේ ඇටවුම නැවත සකස් කරනවා මේ විදිහට. එතන මේකදී අපි කියන්නේ සතුන් ශ්වසනයේදී පාලයක කාබන් ඩයොක්සයිඩ් පිටවන බව තහවුරු වෙනවනේ. නේද? මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට සතුන් ශ්වසනයේදී පාලයක ලෙස කාබන් ඩයොක්සයිඩ් නිපදවන බව නිගමනය කරන්න පුළුවන්. තහවුරු කරන්න පුළුවන්. එතකොට ශාක ශ්වසනය කරන ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පෙන්වන්න පුළුවන් කොහොමද අපිට? ඒ වෙනුවට පුතේ අපි C බඳුනේ මැඩිය වෙනුවට ප්‍රරෝහණය වෙන, කියන්නේ පැලවෙන මුං හෝ මෑ හෝ වී හෝ බඩිරුගු වැනි බීජ වර්ගයකින් සෑහෙන ප්‍රමාණයක් යොදා ගැනීමෙන් මේ පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. එතකොට මැඩිය වෙනකොට ප්‍රමාණය යොදා ගන්න පුළුවන් පැලවෙන මුං බීජ, නැත්නම් පැලවෙන මෑ බීජ, වී බඩිරුගු වෙන බීජ වර්ගයක යොදා සෑහෙන ප්‍රමාණයක් යොදා ගැනීමෙන් මේ පරීක්ෂණය නැවත සිදු කරන්න පුළුවන්. ඒ තුලින් අපිට ශාක ශ්වසනය කරන බව, ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්. එතකොට කොහොමද අපි ශ්වසනයේදී ඔක්සිජන් උරා ගන්න බව පෙන්වන්නේ? පොතේ පෙරලා ගන්නකෝ. ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 142 පිටුවට. ඒකේ ඔබට පරීක්ෂණ ඇටවුමක් දීලා තියෙනවා. ඒ ඇටවුම යොදාගන්නේ ශ්වසනයේදී ඔක්සිජන් උරා ගන්න බව පෙන්වීමට. ඒ ඇටවුම හොඳින් අධ්‍යයනය කරන්න මෙතන අපි යොදාගෙන තියෙනවා කේතු ප්‍රාස්කු දෙකක්, ඊළඟට කැකෑරුම් නලයක්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු කරපු වීදුරු නල, රබර් නල, ඊට පස්සේ වර්ණ කළ ජලය, බීකර දෙකක්. මෙහිදී අපි A සහ B ලෙස ඇටම් දෙකක් හදනවා. එකක් ප්‍රධාන පරීක්ෂණ කියලා අපි කියනවා, අනෙත් එක පාලක පරීක්ෂණ දා ගන්නවා. පාලක පරීක්ෂණ ලෙස අපි යොදා ගන්නවා. ඊතර පුතේ මේ ප්ලාස්කු දෙකටම අපි සමාන ප්‍රමාණයක් ප්‍රරෝහණය වෙන බීජ දානවා. ප්‍රරෝහණ බීජයට අපිට ගන්න පුළුවන් අර මම සඳහන් කළ මුං, මෑ, එහෙම නැත්නම් වී යොදා ගන්න පුළුවන්. හැබැයි සමාන ප්‍රමාණ වලින් දාන්න ඕනේ. දාලා අපි A කියන ඇටෝම තුල කැකෑරුම් නලයකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා A තුල රඳවනවා. ඊට පස්සේ මේකට අපි රබර් හැඩයක් සම්බන්ධ කරලා ඒ හරහා රබර් නලයක් සහ වීදුරු නලයක් ඇතුළු කරලා හි අනෙක් කෙළවර අපි වර්ණ කර ජලය ගිල්ලනවා. ඒතර B ඇටෝමේ වෙනසක් නැහැ. එක වෙනස අපි B ඇටම තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු කැකෑරුම් නලයක් එල්ලන්නේ නැහැ. ඒකත් අපි මොකද කරන්න පුතේ? අර විදියටම රබර් ඇඹයක් කරා රබර් නලයක් ඇතුළු කරලා ඊළඟට වීදුරු නලයක් ඇතුළු කරලා ඒ අනෙක් කෙළවර වර්ණ කර ජලය ගිල්ලනවා. ගිල්ලලා පුතේ අපි මේ දෙකේම ද්‍රාවණ මට්ටම ජල මට්ටම ලකුණු කර ගන්නවා. ජල මට්ටම අපි ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන අපි ලකුණු කර ගන්න පුළුවන් කොහොමද ජල මට්ටම? අපිට පුළුවන් මේ ඒ ජල මට්ටම අතරින් නූල් කැලක් ගැට ගන්න නැත්නම් රබර් පටියක් ගැට ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්න පුතේ? ටික වෙලාවකට පස්සේ මෙන්න මේ ජල බඳුනේ ගිලලා තියෙන ජල මට්ටම නිරීක්ෂණය කරනවා. ඉත ලැබෙන නිරීක්ෂණය මොකද්ද? අපිට බලා ගන්න පුළුවන් පුතේ ඒ ඇට උමේ අර වර්ණ කළ ජලය තුල ගිල්ලු වීදුරු නලයේ ද්‍රව මට්ටම ඉහළ ගිහිල්ලා. නමුත් B ඇට උමේ ජල මට්ටම වෙනස් වෙලා නැහැ. ඇයි එහෙම උනේ? ඉත පුතේ A ඇට උමේදී මෙන්න මේ ප්‍රරෝහණ බීජ මගින් එතකොට පුතේ ඒ ඇටෝමේදී ප්‍රරෝහණ බීජ ශ්වසනය කරනවා නේද? එහිදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. අවුතේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අවශෝෂණය කරනවා. එතකොට මෙන්න මේ ඒ ඇටෝම තුලදී අවශෝෂණය කරගත්ත උරාගත්ත ඔක්සිජන් ප්‍රමාණයට ශ්වසනයේදී පිට වූ කාබන් ඩයොක්සයිඩ් පරිමාව සමානයි. ඒ නිසා වායු පරිමාව වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා වීදුරු නලය තුල ජල මට්ටම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ පරීක්ෂණය අපිට එන්න පුළුවන් නිගමනය මොකද්ද? අපිට එහෙනම් මේ පරීක්ෂණය අපි නිගමනය කරන්න පුළුවන් ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව උරා ගන්නා බව. ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව උරා ගන්නා බව අපිට මේ පරීක්ෂණ තුළින් නිගමනය කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න අපි ශ්වසනය ගැන කතා කරද්දී කිව්වා ශ්වසනය කියලා කියන්නේ ජීවි සෛල තුල සංජිත ආහාර මගින් ශක්ති නිපදවන ක්‍රියාවලිය. එතකොට ශ්වසනය කියන එක සජීවීවය වැදගත් ලක්ෂණ කියලා අපි සාකච්ඡා කරා. ඉතින් අපි ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව වැය වෙනවා. ශ්වසනයේ ප්‍රතිඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය නිපදවනවා කියලා. ඉතින් අපි සාකච්ඡා කරා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පරීක්ෂණාත්මක තහවුරු කරන්නේ කොහොමද කියන එකත් ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව වැයෙන බව පෙන්වන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ඔන්නන පුතේ අද අපි ජීවිනික ලක්ෂණ යටතේ තවත් එක් ලක්ෂණයක් සාකච්ඡා කරා. මොකද ශ්වසනය. ඒ ශ්වසනය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ජීවීන් පමණයි, අජීවීන් ශ්වසනය කරන්නේ නැහැ. ඒතර මේ පාඩම මම හිතන ඔබට පැහැදිලි ඇති කියලා නැවතත් පුතේ මේ ටික මේ කොටස ඔබේ පෙළපොත යොදාගෙන නැවතත් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ කරුණු වඩාත් පැහැදිලි වේවි, තහවුරු වේවි. අපි නැවතත් දිනක මේ පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කාලය අවසන්. ඒ නිසා නැවතත් අපි මුණගැහෙන බලාපොරොත්තුෙන් අද අපි ඔබට ආයුබෝවන් කියලා කියනවා. ආයුබෝවන් දුවේ පුතේ.